කතානායකරයා විසින් කරන විප්ලවීයනාදී පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව 2018 මුදල් වර්ෂයේ සඳහා විඥානගත ප්‍රතිවරයාගේ වාර්තාවේ 9 කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 40 කොටස 2020 මුදල් වර්ෂයේ සඳහා විඥානගත ප්‍රතිවරයාගේ වාර්තාවේ 9 කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 47 කොටස 2021 මුදල් වර්ෂයේ සඳහා විඥානගත ප්‍රතිවරයාගේ වාර්තාවේ 2 කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 62 63 64 හා 65 කොටස් 2022 මුදල් වර්ෂයේ සඳහා විඥානගත ප්‍රතිවරයාගේ වාර්තාවේ 2 කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 69 කොටස 2023 මුදල් වර්ෂයේ සඳහා විඥානගත ප්‍රතිවරයාගේ වාර්තාවේ 2 කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 53 හා 54 කොටස් සහ 2024 මුදල් වර්ෂයේ සඳහා විඥානගත ප්‍රතිවරයාගේ වාර්තාවේ 2 කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 36 37 38 39 40 41 42 හා 43 කොටස් 2 කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 25 26 කොටස් සහ 9 කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 23 24 25 26 27 හා 28 කොටස් මම ඉදිරිපත් කරමි. කරු පාර්ලිමේන්තු සභානායකතුමා.
කරු කතානායකතුමනි, එකී වාර්තා මුද්‍රණය කළ යුතුය මම යෝජනා කරමි.
ලිපිලේඛනාදී පිළිගැන්වීම කරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ අධ්‍යාපන වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය.
Honorable Speaker, I present the report on the deviation of headline inflation from the inflation target set out in the Monetary Policy Framework Agreement for the second and third quarters of the year 2025. I move that this report be referred to the Committee on Public Finance.
Garu Divira Saha Jalita Sagar Sampat Amathithuma.
Gaurava Sabhanayakar Avargale. 2024 ஆம் ஆண்டுக்கான இலங்கை தேசிய நீரியல் வாழ் செய்கை அபிவிருத்தி அதிகார சபையின் வருடாந்த அறிக்கையை நான் சமர்ப்பிக்கின்றேன். இவ்வறிக்கை சுற்றாடல் கமத்தொழில் மற்றும் பலங்கள் நிலைத்தன்மை பற்றிய துறைசார் மேற்பார்வை குழுவிற்கு ஆட்டுப்படுத்த வேண்டும் என எதிர்பார்க்கிறேன். நன்றி.
காரக சபா வார்த்தா பிலிகன்னிம தசவின் பார்லிமேத்திய பலவினி சபா வாரிய சந்தா பொது வியாபார பிலிமந்த காரக சபாவே தாஹத்தினி වාර්තාව එම කාර්ක සභාවේ සභාපති ගරු වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි, පොදු ව්‍යාපාර පිළිබඳ දසවැනි පාර්ලිමේන්තුවේ පළවෙනි සභාවාරයේ සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාර්ක සභාවේ 17 වාර්තාව සභා විශේෂ අවසරය ඇතුව සිංහල භාෂාවෙන් පමණක් මම ඉදිරිපත් කරන අතර ඉංග්‍රීසි සහ දෙමළ භාෂා පිටපත් හැකි ඉක්මනින් ඉදිරිපත් කිරීමටද කටයුතු කරමි. මට විනාඩි දෙකක් දෙන්න ගරු කතානායකතුමනි. මේ කාරණය සම්බන්ධව යම් පැහැදිලි කිරීමක් කළ යුතුව තියෙනවා. විශේෂයෙන්ම මේ වාර්තාව මම ඉදිරිපත් කරන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව සම්බන්ධව අපි කරන ලද විමර්ශනයේ ප්‍රතිඵලය මත. මේ බැංකුව 1971 අංක 30 දරන ජාතික ඉතිරි කිරීමේ බැංකු පනත මගින් ස්ථාපිත කරලා තියෙන ආයතනයක්. අපි බැලුවා 2025 සැප්තැම්බර් 30 දිනට බැංකුව විසින් නිකුත් කරලා තියෙන රුපියල් මිලියන 5ට වැඩි ණයවල අයවීතු ශේෂය සම්බන්ධව අපි හොයලා බැලුවා. ඒ යටත් තිබෙන රුපියල් මිලියන 96,046ක්, එයින් රුපියල් මිලියන 7,972ක් අක්‍රීය ණය ලෙස වර්ගීකරණය කරලා තිබ්බේ. ඒ අතරින් විශාලතම ණය, ඒ කියන්නේ ලෝන් 4ක් ගැන බැලුවා. ඒ නන් පර්ෆෝමින් ලෝන්ස් 4 තමයි ප්‍රධාන 4ක් ගත්තොත් RPI ප්‍රයිවට් ලිමිටඩ් කිය තියෙන ආයතනයකට, මැලේසියානු මේ මාලදිවයින් සමාගමකට $USD මිලියන 9ක්, ඒ වගේම ටෙක්නෝපාක් ඩිවලොප්මන්ට් කම්පැනි කියන එකට රුපියල් මිලියන 750ක ණයක්, බිම්පුත් ෆයිනෑන්ස් කම්පැනි කියන එකට 2016 මිලියන 200ක්, ඒ වගේම 2019 මිලියන 100ක්. ඒක ඇත්තටම ශුද්‍ර මූල්‍ය ණය දෙන සමාගමක්. එයාලා ණය ගන්නේ ආයතන කැපයක්, කෝපරේට් ගැරන්ටියක්, ආයතන කැපකරයක් තියලා. ඒ කියන්නේ දයා ගෲප් ඒ කම්පැනි සම්පූර්ණ ඒ සමාගම, ඒ සමූහය තමයි අප වෙන්නේ බිම්පුත් ෆයිනෑන්ස් එකට ණය දෙන්න. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ සමාගම 2025 පෙබරවාරි මාසයේදී කොළඹ වාණිජ මහාධිකරණය මගින් මේ සමාගම ඈවර කරනවා, වයින්ඩින් අප් කරන්න ලික්විඩේෂන් ඕඩර් එකක් දෙනවා. ඒ දෙන්නේ HDFC බැංකුවෙන් නඩුවක් පවරලා තියෙනවා මේ බිම්පුත් ෆයිනෑන්ස් සමාගමට. රුපියල් මිලියන 350කට අධික ණයක් ගෙවලා නැහැ. ඒකට එරෙහිව දාන නඩුවකින් තමයි මේ කොළඹ මහාධිකරණය, වාංච මහාධිකරණය මේ නියෝගය දෙන්නේ. හැබැයි මේ NSB ආයතනය, ජාතික ඉතිරි කිරීමේ බැංකුව මේ ණය මුදල්, මේ ලික්විඩේෂන් ඕඩර් එකත් ඇවිල්ලා මේකේ මේ වයින්ඩින් අප් ක්‍රියාවලිය යනකනුත් මේ පිළිබඳ අවධානය යොමු කරන්නේ. ඒ නිසා අර තමන් විසින් දෙන ලද ණය මුදලේ ණය සහ පොලිය විදියට ඒක දිගින් දිගටම එයා ඒක ගෙවන්න නැතුව තමයි තියෙන්නේ. අන්තිමට කොහොම හරි බැලුවම රුපියල් මිලියන 258කට වැඩි ප්‍රමාණයක ණයක් ඉතුරුම් සහිතව තමයි මේක ඒ ගෙවන්න තියෙද්දි තමයි මේක වයින්ඩින් අප් කරන්නේ. ඒ වගේම ගරු කතානායකතුමනි, 2018 ජුනි මාසේ RPI ප්‍රයිවට් ලිමිටඩ් කියලා මාලදිවයිනේ ලියාපදිංචි සමාගමකට ඇමරිකානු ඩොලර් මිලියන 9ක ලෝන් එකක් දෙනවා. මේක ඇත්තරම දෙන්නේ මහජන බැංකුවත් එකතු වෙලා මහජන බැංකුව ඩොලර් මිලියනෙකුත්, ඒ කියන්නේ සින්ඩිකේට් ලෝන් එකක් විදිහට තමයි දෙන්නේ. මේ ආයතනෙන් දෙනවා ඩොලර් මිලියන 9ක්. ඇත්ත ප්‍රශ්නේ තියෙන්නේ මේ NSB ආයතනයට එහෙම ණයක් දෙන්න, විදේශ සමාගමකට මෙහෙම ණයක් දෙන්න බැඳීමක් නැහැ. ඒ නිසා තමයි මේ සින්ඩිකේට් ලෝන් එකක් විදිහට දෙන්නේ.
අවසන් කරන්න ගරු
මහත්මයා. ඔව්, විනාඩියක් දෙන්න ගරු කතානායකතුමනි. මේ එහෙම සමාගමක් නැතුව තියෙද්දිත් ණය දීලා කිසිම ප්‍රාග්ධන මුදලක් නැවත ගෙවල නැහැ. අන්තිමට ඩොලර් මිලියන 14.73ක් දක්වා මේක වැඩි වෙනවා. ණය සහන කාලයන් දෙනවා, ඒව දීර්ඝ කරනවා, ලබා ගැනීම මේකක් නැහැ. අන්තිමට ගත්තම ඒ ආයතනය මාලදිවයින ඇතුලේ ඉදිකරපු විලාහෙකුත් නැහැ. සමහර කොටස්වල වෝට විලා කියන කොටසේ
අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමා.
අවසන් කරනවා ගරු කතානායකතුමනි, මේක සම්පූර්ණ කරන්නම්. ඒ කොටසේ ෆිසිකල් ප්‍රෝග්‍රෙස් එක 0%ක්ව තියෙද්දිත් මේ ණය ඇත, මේ ණය සම්බන්ධ ණය දෙන්නේ. ඉතින් අන්තිමට මෙවැනි ගැටලු ගණනාවක් සහිතව තමයි NSB ආයතනය පිළිබඳව අපි කටයුතු කරේ. මේ පිළිබඳව විශේෂයෙන්ම සොයලා බලලා කටයුතු කරන්න කියන නිර්දේශය අපි මේ වාර්තාවත් සමග ඉදිරිපත් කළා තියෙනවා.
ගරු පාර්ලිමේන්තු සභානායකතුමා,
ගරු කතානායකතුමනි, ගරු පොදු ව්‍යාපාරකාර සභාව විශාල කාර්යභාරයක් සිදු කරනවා. මේ හිරිදරව් කරපු කරුණුත් වැදගත්. එම නිසා අපි ආණ්ඩු පක්ෂය පැත්තෙන්, නැත්නම් පොදු ව්‍යාපාර කාරක සභාව පැත්තෙන් ඉදිරිපත් කිරීමක් කරනවා නම් අපි කැමැති මේ පිළිබඳව ඉදිරි සුදුසු පාර්ලිමේන්තු දවසක අවශ්‍ය විවාදයක් ලබා දීලා ගරු සභාපතිතුමා ඉදිරිපත් කරන කරුණු විශ්ලේෂණාත්මක කතා කරන්න. ගරු කතානායකතුමනි, එතුමා ඉදිරිපත් කරපු වාර්තා මුද්‍රණය කළ යුතුමම යෝජනා.
මහජන පෙත්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිහල් ගාගප්පති මහතා, පෙත්සම් 3යි.
ගරු කතානායකතුමනි, රන්න කහඳා වංකානු එකදරණ ස්ථානයේ පදිංචි HS සමන් මහතාගෙන් ලැබුණු පෙත්සමත්, කතරගම දෙටගමුව දෙවනපෙළ අංක 66-2 දරණ ස්ථානයේ පදිංචි MAC ප්‍රියදර්ශන මහතාගෙන් ලැබුණු පෙත්සමත්, මාමඩල පල්ලිරොට අංක 293 දරණ ස්ථානයේ පදිංචි RA වීත කුමාර රූපසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සමත් පිළිගන්නවා.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා, පෙත්සම් 2යි.
මතුගම කතානායකතුමනි, ගතුගම අලුත්ගම්පාර අංක 143 10 දරණ ස්ථානයේ පදිංචි කීටි අමරාවති මහත්මයාගෙන් ලැබුණු පෙත්සමත්, 2 දරගා නගරයේ අධිකාරී කොඩ නාසිම් මාවත අංක 89 ඇලිරක් විශ්ව ධාරණ ස්ථානයේ පදිංචි MNM හසීම් මහතා ලැබුණු පෙත්සමත් පිළිගන්නවා.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා.
Honorable Speaker, I present a petition received from Mr. KGCM Gamage of number 16/6B Hospital Road, Ratnapura.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්යක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න, ප්‍රශ්නාංක 1, ගරු හේෂා විතානගේ අංකුර ආරච්චි මහතා, වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිත සහ සම්පකර සංවර්ධන අමාත්‍යතුමාගේ ඇසීමට. ගරු චමින්ද විජේසිරි මහතා, අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමියගේ ඇසීමට.
දෙවෙනි ප්‍රශ්නේ අහනවා ගරු කතානායක.
ගරු අග්‍රාමාත්‍යතුමිය.
ගරු කතානායකතුමනි, ප්‍රශ්න A1 පිළිතුර ඇමුණුම ඒ මගින් ඉදිරිපත් කර ඇත. ප්‍රශ්නය 2, මාසික දීමනාව රුපියල් 54,285, මාසික සංග්‍රහ දීමනාව රුපියල් 1000යි, රියදුරු දීමනාව මාසික රුපියල් 3,500යි, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය මගින් රියදුරෙකු ලබා ගන්නේ ගතහොත් එම මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුව මගින් රියදුරු දීමනාවක් ගෙවනු නොලැබේ. දුරකතර දීමනාව රුපියල් 50,000යි, ප්‍රවාහන දීමනාව රුපියල් 15,000යි, කාර්යාල දීමනාව රුපියල් ලක්ෂයයි, රැස්වීම් දීමනාව දිනකට රුපියල් 2500යි, පාර්ලිමේන්තු රැස්වීම් දිනකට සහභාගී වීම වෙනුවෙන් දිනකට රුපියල් 2500 බැගින් ගෙවනු ලැබේ. කාරක සභා දීවනාව දිනකට රුපියල් 2500යි, පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනයකදී කාරක සභා රැස්වීමකට සහභාගී වීම සඳහා එක් දිනකට රුපියල් 2500ක් බැගින් ගෙවනු ලැබේ. ඉන්ධන දීමනාව එක් එක් මන්ත්‍රීවරයා නියෝජනය කරන දිස්ත්‍රික්කයේ සිට පාර්ලිමේන්තුවට පැමිණීම වෙනුවෙන් ඔවුන් නියෝජනය කරන මැතිවරණ දිස්ත්‍රික්කයට පාර්ලිමේන්තුවේ සිට ඇති දුර ප්‍රමාණය පදනම් කරගෙන සහ ජාතික ලයිස්තු මන්ත්‍රීවරුන්ට ඩීසල් ලීටර් 419.76ක ප්‍රමාණයක් පදනම් කරගනිමින් සෑම මාසයකම පළමු වන දිනට වෙළඳ පොලේ ඩීසල් ලීටරයක අනුමත මිල ගණන් අනුව ඉන්ධන දීමනාව ඇමුණුම 2.90 ගෙවනු ලැබේ. ප්‍රශ්නය 3. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමි වැටුප හා දීමනා ලබා නොගන්නා බවට 2025-08-20 දින ඇති ලිපිය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නයන වාසතිලක මහතා විසින් කරන ලද ලිඛිත දැනුම් දීම අනුව 2025 අගෝස්තු මස සිට වැටුප හා දීමනා ගෙවීම නතර කර ඇත. තවද පාර්ලිමේන්තුව මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට ගෙවනු ලබන වැටුප හා දීමනා අතරින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225ටම ගෙවනු ලබන ඉන්ධන දීමනාව ලබා නොගන්නා බවට ඇමනුම 3 සඳහන් කර ඇති ගරු අග්‍රාමාත්‍යතුමිය, ගරු කතානායකතුමා, ගරු නියෝජ්‍ය කතානායකතුමා, සහකාරක සභා සභාපතිතුමා, ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමිය, අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා, විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකතුමා සහ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරුන් විසින් පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයට ලිඛිතව දැනුම් දී ඇති අතර මේ වන විට ඔවුන්ට එම ඉන්ධන දීමනාව පාර්ලිමේන්තුවෙන් ගෙවනු නොලැබේ. ප්‍රශ්නය ආ අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා,
සූතී ගරු අගමැතිතුමිය පිළිතුරු ලබා දීම වෙනුවෙන් තරගරු කතානායකතුමනි, මේ ප්‍රශ්නේ අහන්න මුල් කරගත්තේ 10 පාර්ලිමේන්තුවේ කියන මේ පාර්ලිමේන්තුවේ මේ ජනවරමේ එක කාරණයක් හැටියට අපි දැක්කේ ආණ්ඩු පක්ෂයේ නියෝජනය කර කිසි කෙනෙක් පාර්ලිමේන්තුව වැටුප ගන්නේ නැහැ කියලා. හැබැයි අද මේ ඔබතුමිය ඔප්පු කරලා පෙන්නුවා සමගි ජන බලවේගයේ නයන වාසල තිලක මන්ත්‍රීතුමා හැර සෙසු සියලුම මන්ත්‍රීවරු, කියන්නේ 224ම වැටුප ගන්නවා අර ඉන්ධන දීමනා හැර කීපයක් ඔබතුමිය කිව්වා. ඉතින් එක පැත්තකින් ඔබතුමියලා ජනවරම ගැන කතා කරනවා බොහොම හොඳයි. හැබැයි ජනවරමේ ඇතුලේ තිබුණා වැටුප් රහිතව මේ පාර්ලිමේන්තුව තුළ ස්වේච්ඡාවෙන් වැඩ කරන්න කට්ටිය ඉන්නවායි කියලා අපට ඔප්පු කරන්න හැකියාව ලැබුණා කරු කතානායකගේ අද දින. එහෙම සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් හැර අනිත් 224ම මේ පාර්ලිමේන්තුව වැටුප ගන්නවායි කියන කාරණේ මගේ අතුරු ප්‍රශ්නේ කරු කතානායකතුමනි. දැන් මල්ලක තියෙනවා 2015-12-31 මැතිවරණ කොමිසමට ජනතා විමුක්ති පෙරමුණ හැටියට ගරු අගමැතිතුමිය ජාතික ජන බලවේගය හැටියට නෙවෙයි දෙන ආදාය වියදම වාර්තාව කතානායකතුමනි කියවන්න වෙනවා. මගේ අතුරු ප්‍රශ්නේ අහන්න මේකේ මන්ත්‍රී වැටුප හා දීමනා එතකොට යාලගේ ආදායම හැටියට දාලා තියෙනවා 4,28,397. පාර්ලිමේන්තු මන්ත්‍රීගේ වැටුප්, පළාත් සභා මන්ත්‍රීගේ වැටුප් 2015 කියන්නේ ගරු අගමැතිතුමිය, පළාත් සභා මන්ත්‍රීගේ දීමනා, මන්ත්‍රී විශ්වාම වැටුප, මන්ත්‍රීවරු කාර්යමණ්ඩල දීමනා, පළාත් සභා මන්ත්‍රී කාර්යමණ්ඩල දීමනා, මන්ත්‍රීවරු වහන විකුණන ලද පාමිට්වල පරිත්‍යාග, සමාජික මුදල්ලා ප්‍රදානයන්, ගුණ සමාජික කියලා තියෙනවා, ශාඛා සමිති සමාජික ගාස්තු, හිතවතුන් ඉල්ලගෙන ප්‍රදාන, මැතිවරණ ආධාර ප්‍රකාශන සඳහා ලැබීම්, මුළු ලැබීම් කියලා ගාණක් තියෙනවා ගරු කතාන. ඒ කියන්නේ ලැබීම් හැටිය. ඒතර ගෙවීම් තමයි තියෙන්නේ මේ ගරු අගමැතිතුමිය. කාර්යාලය නඩත්තු, වාහන නඩත්තු, ප්‍රචාරණ කටයුතු, මැතිවරණ කටයුතු මුදල් තියෙනවා මම කියන්නේ කාලේ ඉතුරු කරගන්න ගරු කතානායකතුමා. ඒක ඔබතුමා කාලේ ඉතුරු වෙනවනේ. මැතිවරණ කටයුතු, නීති කටයුතු, විදේශ ගමන් සඳහා වියදම්, බැංකු ගාස්තු, විගණන ගාස්තු, ධන යෝජනා ගිණුම් මාරු කිරීම, නව ඉදිකිරීම්, ඒ කියන්නේ ගෙවල් හදන්න වගේවත් දෙන බව තමයි මේ ඇගෙන්නේ. රක්ෂණ ගාස්තු, වාහන බදු, තෙකලා විදුලි රැහ නැදීම, සුභසාධන කටයුතු, වෙනත් ගෙවීම් මුළු කියලා මුළු ගෙවීම් තියෙන. ඒ කියන්නේ ගරු කතානායකතුමනි මේ පාරිසභාව, පළාත් සභාව, පාර්ලිමේන්තුවේ 2015 ලැබිච්ච සියලුම මන්ත්‍රීවරුන්ගේ දිරිදීම ආසා වැටුප් සියල්ල අරමුදලකට යනවා. ඒ අරමුදලේ ගරු මන්ත්‍රීවරුන්ගේ ඒ කියන්නේ වැසිකිළිය හොදනවාට ඇරෙන්න අනිත් සෑම සියලු දේම කරනවා කියන කාරණේ තමයි මේකෙන් තහරු වෙන්නේ ගරු. ඒ
කියන්නේ මන්ත්‍රීතුමා ප්‍රශ්නය.
ජනතා ප්‍රශ්නය. ජනතා විමුක්ති පෙරමුණ. එතකොට ගරු අගමැතිතුමිය දැන් මේට දින 3කට කලින් විසාම වැටුප අහිමි කරා. ඒක හොඳයි.
ගරු මන්ත්‍රීතුමා අදාල් ප්‍රශ්නය.
මම අහන ප්‍රශ්නේ තමයි දැන් ඔබ මේ රජයේ අරමුදල ලැබෙන බදු මුදල ලැබෙන වැටුප සියල්ලස අලගෙන ඒ මන්ත්‍රීවරයාගේ සියලු සුබ සාධන කටයුතු කරනවා. ඔර විසාම වැටුපක් ඕනේ නැහැ. ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ දැන් ජාතික ජනබල වේගයේ කට්ටිය මේක තේරුම් ගන්න ඔබට ලැබෙනවද කියලා අහන්න ඔබට දෙනවද කියලා අහන්න මම අහන්නේ.
ගරු මන්ත්‍රීතුමා
ජාතික ජනබල වේගයේ උදවියට
එන්නේ
මේ වගේ කියන්නේ විසාම වැටුපක් නොලබුණාට මේ ගෙවීම් සියල්ල කෙරුණම ඔවුන්ව රැක බලා ගන්න පුළුවන්. ඒක මන්ත්‍රී ධුරේ නොවුණත් ඔවුන්ට රැක ගලා ගන්න පුළුවන්. මගේ ප්‍රශ්නේ තමයි ඔබ විසාම වැටුප අහිමි කරලා රටට පෙන්නවා මේක අහිමි කරා කියන කාර්යය නමුත් මේ ජාතික ධනබල වේගයේ නො ජේවීපී එකේ සියලුම මන්ත්‍රීවරු තමන් පෝෂණය කරන රැක බලා ගන්න
වැඩපිළිවෙළ
ඔවුන්ගේ අරමුදලෙන් ලබා ගන්න කටයුතු කරනවා නේද මේ අනුව?
ගරු අග්‍රාමත්තුමිය.
ගරු කථානායකතුමනි, මම චමින්ද්‍ර විජේසිරි මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙනවා. ඔහු රටට පෙන්නලා දුන්නා ජනතා විමුක්ති පෙරමුණත් ජාතික ජනබල වේගයේත් අපේ accounts ඉතාමත්ම විනිවිදභාවයකින් කාලයක් තිස්සේ අපි පවත්වාගෙන ගිය බව. ඒක මුළු රටටම පෙන්වා දුන්න එක ගැන මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මම යෝජනා කරනවා සමගි ජනබල වේගය, එක්සත් ජාතික පක්ෂය, පොහොට්ටුව වැනි පක්ෂවලත් accounts මෙහෙමම කතා කරනවා නම් ගොඩක් හොඳයි. එතකොට අපිට සංසන්දනය කරලා බලන්න පුළුවන් පක්ෂ අරමුදල් කොහොමද එකතු වෙන්නේ, පක්ෂ අරමුදල් මුදල් වලින් මොනවද කෙරෙන්නේ කියන එක අපිට කතා කරන්න පුළුවන්. ගරු කථානායකතුමනි, මේක රටට රහසක් නෙවෙයි. ජනතා විමුක්ති පෙරමුණ කාලයක් තිස්සේ මන්ත්‍රී වැටුප මොන දීමනාවක්වත් පුද්ගලිකව ගන්නෑ. ඒක පක්ෂ අරමුදලකට යන එක මම හිතන්නේ මේ මුළු රටේම මිනිස්සු දන්නවා. ඒකත් අලුත් කාරණයක් නෙවෙයි, විශේෂයෙන් කියන්න ඕන දෙයක්වත් නෙවෙයි. ඒ විදිහටම තමයි ජාතික ජනබල වේගයත් වැඩ කරන්නේ. ඒකත් අලුත් දෙයක් නෙවෙයි. ඒක තමයි අපේ දේශපාලන ව්‍යාපාරයේ සංස්කෘතිය. ඒ සංස්කෘතිය තමයි අපි මේ පැත්තේ ඉන්න සියලු දෙනාමත් අපේ මන්ත්‍රීවරු සියලු දෙනාමත් ඒ සංස්කෘතිය අනුව තමයි අපි වැඩ කරන්නේ. එතකොට ගරු කථානායකතුමනි, මට පැහැදිලි නැහැ මොකද්ද එතුමා අහන ප්‍රශ්නේ, මම මොකද්ද දැන් මෙතන උත්තර දෙන්න ඕනේ කියලා. අපි ජීවත් වෙන ක්‍රමය කොහොමද කියන එක අපි එකිනෙකා වෙනස්. අයිති එකිනෙකාගේ පෞද්ගලික තාවය මට මෙතන 159 දෙනෙක්ගේ ජීවිත කතා මෙතන කියන්න බෑනේ ගරු කථානායකතුමනි. අපි 159 දෙනා කොහොම හරි ජීවත් වෙනවා. එච්චරයි මට කියන්න තියෙන්නේ.
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමා
දෙවෙනි අගමැති මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ ඔබතුමියලගේ මේ සංස්කෘතියේ එකක් තමයි බොරු කියන එක. ඒකේ මේ රක බලා ගන්න ක්‍රමවේදය තමයි මම පැහැදිලි කරේ. ඒ කියන්නේ ඔබට අපට වැටුප ලැබෙන්නේ බදු මුදලින්. ඒතොර මේ බදු මුදල මන්ත්‍රීවරු ගන්නේ නැහැ, පක්ෂ අරමුදලට යනවායි කිව්වට මේ පාර්ලිමේන්තුවේ VOC account එක චෙක් කරාම වැටේනේ මන්ත්‍රීවරුගේ account එක. එයා තමයි චෙක් එක දෙන්නේ. ඒකෙන් දෙන්නේ භාගයයි. ඒක තමයි යථාර්ථය. ඒකේ යම්කිසි මුදලක් තියාගෙන ඊතර මුදල දෙනවා. ඒතර වැටුප ගන්නේ නැහැ කියන කාරණය බොරුවක්. හරි, මම ඔප්පු කරලා පෙන්නන්න. හරි, ඊළඟට ගරු කෑ ගන්නවා. ඔයාලා පඩි ගන්නවානේ. දැන් ආණ්ඩුවේ ඔයාලා පඩි ගන්නවා. පඩි ගන්නේ නැහැ කිව්වේ නැහනේ. දැන් දුකයි. කතානායක තමයි නියර කළ දෙන්නේ. මෙයාලා දැන් පඩි ගන්නේ නැහැ කියලා පඩි ගන්නවා කියලා අනාවරණ වුණාම එයාට දුකයි. ඒක නියර කළ දෙන්න ප්‍රශ්නේ අහන්නේ. දැන් මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ ඔබතුමිය දැන් උත්තරේ දීලා කියනවා මම ආපු ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ කියලා. ඒ ඉතින් නොතේරෙන්න හේතුවකුත් නැහැ ගරු අගමැතිතුමිය. මේ මම කිව්වෙත් ඔබතුමියලා විශ්වාම වැටුප මට දෙවෙනි වතාවත් අහන්න වෙන එකම තමයි. විශ්වාම වැටුප අවෝසි කරලා ඔබතුමියලා රටට ලෝකෙට පෙන්වලා වසන් කරලා මේ වැටුප සිරිදීමනා සියල්ල එකතු කරලා හරිද? වංචා සහගතව රටේ ජනතාව දේශපාලන වශයෙන් මුලා කරලා මේ මන්ත්‍රීවරු ඒ බදු මුදලෙන් ලැබෙන වැටුප් වලින් පෝෂණය කරන ක්‍රමවේදය හදලා ඉවරයි. ඒතොර ඔබ කිව්වේ මේ බදු මුදලෙන් විසාම ගියාට පස්සේ ඕනි නෑ කියලානේ.
ගරු මන්ත්‍රීතුමා,
මේ කාර්යය යන පේන්නේ නැද්ද? දැනෙන්නේ නැද්ද? තේරෙන්නේ නැද්ද?
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමා ප්‍රශ්නේ
මේ මුදල එකතු කරලා ගිණුම් වල දාගෙන
ගරු චමින්ද විජේසිරි
මන්ත්‍රීතුමා උන්ට විසාම වැටුපක් හදලායි
කියලා. ගරු චමින්ද, ගරු අග්‍රාමාත්‍යතුමනි,
ගරු කථානායකතුමනි, එතන ප්‍රශ්නයක් නෑ. ඉතින් මට උත්තර දෙන්න දෙයක්වත් නෑ. ප්‍රශ්නයක් මතු කරේ නෑනේ. ඕ කතාව මන්ත්‍රීතුමා, ගරු මන්ත්‍රීතුමා කතාවක් කරේ. ඉතිං මහිතානේ මේ දිගින් දිගටම අපි මේ සතිය පුරාම දැක්කේ අපේ දේශපාලන සංස්කෘතිය සහ අපේ භාවිතාව තේරුම් ගන්න බැරි සහ ඒක ඒකට හාත්පසින්ම වෙනස් විදියට දේශපාලන ව්‍යාපාර රටේ ජනතාවගේ මුදල් අවභාවිතා කරමින් ගන්න තීරණ තීන්දු පිළිබඳ මේ ඝට්ටණයනේ මේකේ තියෙන මේ හිතේ තියෙන ප්‍රශ්නේ තමයි මේ එළියට එන්නේ. ඒ නිසානේ මේ කොහොම හරි මේ 159 දෙනාගේ මොකක් හරි වැරද්දක් හොයන ඔච්චර දඟලන්නේ. ඉතින් මම හිතන්නේ මේ කියන කරුණු මොකක්වත් ජනතාවට නම් අලුත් නැහැ. එතුමා ප්‍රශ්නෙකුත් ඇහුවේ නැහැ. ඉතින් මට ඇත්තටම උත්තරයක් දෙන්න විදියක් නැහැ. ප්‍රශ්නයක් නැතුව මට උත්තර දෙන්න බෑනේ.
ප්‍රශ්න අංක 3 ගරු ශානකින් රාජපුත්‍රයන් ත්‍රාසමාණික මහතා නිවාස ඉදිකිරීම සහ ජල සම්පාදන අමාත්‍යතුමාගේ ඇසීමට
මම අහනවා ගරු කතානායකතුමනි.
ගරු අමාත්‍යතුමා.
Honorable Speaker, question A, 1, yes, but some villages are already covered with pipe-borne water supply. Porathipattu DS division at present Kakachivatte village has been covered around 80%. Total number of families living in the pipe laid area is 345, and out of that 196 families have been obtained water connections. Others have not applied so far. Further, balance 3.5 kilometer pipeline has to be laid to cover the uncovered areas of that village, where only 55 families are living in this uncovered area. Vilanthottam, 100% of the areas are covered with pipeline, and 213 numbers of connections have been given. Total number of families living in the pipe laid area is 234, and others have not applied for water connections so far. Thikkodai, Dumbalai, it's technically not feasible to extend the pipeline from the existing line. It's proposed to upgrade the upstream system such as pumping and transmission main in order to extend the pipeline. Manmunepattu DS division, Kirankulam, Dharmapuram, at present there's no pipeline and need to be extended. Question number 2, the steps have been taken to extend the water supply facility to the above areas. Kakachivatte village, balance 3.5 kilometer pipeline has to be laid to cover uncovered areas of that village, where only 55 families are living. The pipeline is proposed under CED project in 2026 this year. Vilanthottam, 100% of the area covered. Thikkodai, Dumbalai, without upgrading the upstream system, such as pumping and the transmission main, pipeline extension is not feasible. Design works are being carried out for improvements. Kirankulam, Dharmapuram area is proposed to extend the pipeline as CED project in 2026 in this year. Accordingly, bids for supply of pipes are under evaluation and laying contract document is under preparation. Expected to complete the above work and supply water to above area by end of this year. Question number B is not relevant.
Honorable member.
நன்றி அமைச்சர் அவர்களே. உண்மையிலே உங்களுடைய அரசாங்கத்தின் கீழ் நாங்கள் கேட்டுக்கொண்டதுக்கு இணங்க கடந்த வருடம் 14 கிலோமீட்டர் வாட்டர் போர்டுடாகவும் 8 கிலோமீட்டர் டிஇடியூடாகவும் 2025 ஆண்டில் நீங்கள் பூர்த்தி செய்து தந்திருக்கிறீர்கள். அதுக்கு இந்த இடத்திலே நான் நன்றி சொல்ல வேண்டும். அதே போலதான் எங்களுடைய கோரிக்கைக்கு இணங்க இந்த வருடத்திலே 6.80 8 கிலோமீட்டர், கொக்கட்டச்சோலையிலே 10 கிலோமீட்டர், கழுவாஞ்சிக்குடியிலே 13 கிலோமீட்டர், மண்டூரிலே 11 கிலோமீட்டர் என்ற வகையிலே மொத்தமாக 42 கிலோமீட்டரும் அது டிஇடி ஊடாக அதே நேரத்திலே வாட்டர் போர்டு ஊடாக 12 கிலோமீட்டர் இந்த வருடத்திலே செய்து தருவதற்கான இணக்கப்பாடை நாங்கள் தொடர்ச்சியாக கொடுத்த அழுத்தத்தின் காரணமாக நீங்கள் இணங்கியிருக்கிறீர்கள். இது எப்படி இருந்தாலும் கூட கௌரவ அமைச்சர் அவர்களே, நீங்கள் குறிப்பிட்ட தகவலிலே சில புலிகள் இருக்கின்றது. மிக முக்கியமாக காக்காச்சிவட்ட பிரதேசத்திலே புளியடி என்ற கிராமம், அதே போல நெல்லிக்காடு, பாலடிவட்டை, அந்த 37 கிராமம், 38 கிராமம், இதே போல இன்னும் பல கிராமங்கள் சொல்லலாம். வால்கட்டு கிராமமா இருக்கலாம், பாதாக்கல் மடுவா இருக்கலாம், பஞ்சேனியா இருக்கலாம், இப்படி பல கிராமங்களிலே கௌரவ அமைச்சர் அவர்களே, இதுல இருக்கும் பிரச்சனை என்னென்று சொன்னால், மிக முக்கியமா போறதீவு பெட்லே இதுல மட்டக்களப்பு ஓட்டர் போர்டு ஊடாகவும் அம்பாறை ஓட்டர் போர்டு ஊடாகவும் இணைப்புகள் வழங்கப்பட்டிருக்கின்றது. இப்ப நீங்கள் காக்காச்சி வட்டையிலே விண்ணப்பிக்கல் என்று சொன்னது அந்த பிரதேசத்துக்குரிய அந்த வாட்டர் சப்ளை வழங்க. நான் இதை கிட்டத்தட்ட 10 வருடங்களாக முயற்சித்துக்கு வரும் ஒரு விடயம், இந்த வாட்டர் சப்ளை வழங்குவதிலே இருக்கும் பிரச்சனை சொன்னால் அம்பாறை மாவட்டத்திலே இருந்துதான் அந்தரத்துக்கு அந்த வாட்டர் சப்ளை வழங்கப்பட வேணும். மட்டக்களப்பிலே இருக்கிற வாட்டர் சப்ளை விட கொடுக்க இல்லாத திக்கோட கனெக்ஷன், நீங்கள் சொன்ன அந்த திக்கோட அப்ஸ்ட்ரீம் சம்பந்தமான பிரச்சனை கௌரவ அமைச்சர்களே, அது அம்பாறை மாவட்டத்தில் தான் பெற வேண்டும். அந்த அடிப்படையிலே அம்பாறை மாவட்டத்தில இருந்து இந்த நீர் வழங்குவதுன்றது, அம்பாறை மாவட்டம் பெரிய ஒரு நிலப்பரப்பு கொண்ட பிரதேசம், அங்கே இருக்கிற பெரும்பான்மை சமூகத்துக்கு நீர் வழங்காமல் தமிழ் மக்களுக்கு வழங்குறதுன்றது நடக்க போற விடயம் அல்ல. இதுக்கு ஒரு மாற்று வழியாக நாங்கள் முன்மொழிந்த ஒரு விடயம்தான், மண்டூரிலே தற்பொழுது வாட்டர் சப்ளை ஆபீஸ் இருக்கும் இடம், மண்டூர் வாட்டர் சப்ளை ஆபீஸ் இருக்கும் இடத்திலே பிரதேச செயலாளரும் அந்த நிலத்தை வழங்க இணங்கியிருக்கிறார்.
ஒரு
புதிய பேக்கேஜ் சிஸ்டம் ஒன்றை செய்தால் நான் இந்த குறிப்பிட்ட பிரதேசங்கள் இவங்கள் இணைப்புக்கு விண்ணப்பிக்கவில்லை என்றது, விண்ணப்பித்து பிரியோசனம் இல்லை, விண்ணப்பிக்காதீங்கள் என்று ஓட்ட போட்டு சொல்றாரு என்று அது அம்பார் இருந்து வர வேண்டும். அதுக்கு ஏதாவது ஒரு ஏற்பாடு செய்யலாம், மண்டூர்லே ஒரு வாட்டர் சப்ளை பேக்கேஜ் கனெக்ஷன் செய்வதற்கு ஒரு ஏற்பாடு நீங்கள் செய்யலாம்.
மந்திரிமாத்திரம ஒபுதுமா சந்தாங்கரண பிரதேச சம்பந்தி மட்ட ஸ்திரோம மேல உத்தர தென்னபே மம ஓட்ட போர்டுக்கே மட்ட துண்ண துறத்துவான பிலித்துறை எதிர்பார்க்கிறே அம்பார பிரதேசம் வத்துற எத்தனை ஓட்ட போர்டுக்கே ரட்ட புறாமதி என்னே தெனட்ட வத்துற பிரிபாதுகரண பிரமாணிய அமௌண்ட் ஆஃப் ப்ரொடக்ஷன் ஏக்காய் டிமாண்டு எத்தர கெப் எக்காக தீயணும் ப்ரொடியூஸ் කරන ප්‍රමාණයට වැඩි ඩිමාන්ඩ් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා බොහෝ ප්‍රදේශවල අපි දන්නවා පෑය දෙකයි වතුර දෙන්නේ ප්‍රෙෂර් එක මදි, ඒ වගේ තත්ත්වයන් තියෙනවා. ඒ නිසා තවදුරටත් අම්පාර ප්‍රදේශයෙන් එන වතුර මේ ප්‍රදේශයට ලබා දෙන්න පුළුවන්ද බැරිද කියන එක මට වෝටර් බෝඩ් එකත් එක්ක සාකච්ඡා කරලා බලන්න වෙනවා. ඒ වගේම ඔබතුමා අර සඳහන් කරපු ප්‍රදේශවලට ජල සම්පාදන කටයුතු කොහොමද කරන්න පුළුවන් කියන එක මම විපරම් කරලා බලන්නම්. වෝටර් බෝඩ් එකත් එක්ක කතා කළා. கனெக்ஷன்ஸ் இல்லைன்னா கீழே ஓட்ட போர்டுக்கும் சபையின் மே பிலு பிலுதுக பிலுபந்த தொகுதுமா சேகிங்கிட்ட பத்தினா நேவத்த மாம விமசல பலன் நம்ம அது மே தத்து கீழே இவகையும் பேக்கேஜ் பிளான்ட்டு சம்பந்தம் கொடுத்துமா யோஜனா கேட்கணும் மாம ஏகா ஓட்ட போர்டுக்கு சாகச்சக்கல பலன்னா இம யோஜனா திபின போ திபின ரட்டபுரா நமக்கு ஏ ஓட்ட போர்டுக்கும் யோஜனா கரண பிளான் சொல்லிட்டு வெங்கின முதல் அப்படி கவுர்தக்கும் தேக்கும் சம்பாதனை கரான பே இவ பில்லியன கணங்க விளங்கின யோஜனா
நன்றி அமைச்சர் அவர்களே, நீங்கள் அந்த வழங்கிய பதிலுக்கு உண்மையிலே இந்த நான் குறிப்பிட்ட ப்ரொஜெக்ட் பில்லியன் கணக்கிலே போற ப்ரொஜெக்ட் அல்ல, அது ஒரு சிறிய ப்ரொஜெக்ட். அதே போலதான் மட்டக்களப்பு மாவட்டத்தை பொறுத்தவரை பில்லியன் கணக்கில் செலவு போற ப்ரொஜெக்டும் இருக்கின்றது. உங்களுக்கு தெரியும் இந்த முந்தினியாறு ப்ரொஜெக்ட், ரூகம் கித்துள் இணைப்பு ப்ரொஜெக்ட், அதே போலதான் வாழச்சேன ப்ரொஜெக்ட். இந்த மூன்று ப்ரொஜெக்டையும் பூர்த்தி செய்தால் மாத்திரம்தான் மட்டக்களப்பு மாவட்டத்திலே முழுமையான நீங்கள் சொன்னது போல சப்ளைக்கான பிரச்சனை நாங்கள் தீர்த்துக் கொள்ளலாம். ஆனா கௌரவ அமைச்சர்களே, மட்டக்களப்புல இப்ப இருக்கிற பிரச்சனை என்று சொல்லி சொன்னால், மட்டக்களப்பு மாவட்டத்துக்கு டிஸ்ட்ரிக்ட் இன்ஜினியர்ஸ் 2 பேர் தான் இருக்கிறாங்க. எங்கட மாவட்டத்துக்கு ஒரு டிசைன் டீம் இல்ல, எங்களுக்கு டிசைன் ஒரு வாட்டர் சப்ளை சம்பந்தமான ஒரு டிசைன் டீம் இல்ல, இது வெளியிலே இருந்துதான் இந்த டிசைன் டீம் வர வேண்டும். நான் கேள்விப்பட்டதின் அடிப்படையிலே இந்த டிஇடியை தவிர வாட்டர் போர்டால மேலதிகமாக பைப்பில் நீங்கள் தந்தாலும் கூட, இன்றைக்கு நீங்கள் 12 கிலோமீட்டர் நாங்கள் கேட்டுக்கொண்டதுக்கு ஒதுக்கி இருக்கிறீங்க வாட்டர் போர்டால, இந்த 12 கிலோமீட்டர் நீங்க 20 கிலோமீட்டர் தந்தாலும் மட்டக்களப்புல சில நேரம் அந்த டிசைன் ஒர்க்கை பூர்த்தி செய்வதற்கான போதிய அளவு வளங்கள் இல்லை, ஏனென்றால் மட்டக்களப்பு ஒரு டிசைன் டீம் இல்லை. அதே போலதான் கௌரவ அமைச்சர் அவர்களே, இதிலே இந்த டிஇடி என்ற வழங்குற ப்ரொஜெக்ட், அதாவது கான்ட்ராக்ட் பேசிஸ்ல வழங்குற ப்ரொஜெக்டுக்கு நீங்களே அந்த அந்த பைப் லைனுக்கு தேவையான லேயிங் ஒர்க், அதாவது ஜேசிபியை போட்டு தோண்டி அந்த பாதையை செய்து நீங்கள் செயற்படுத்துங்கள். ஆனா ஓட்டர் போர்டுக்கு வழங்குற அந்த 12 கிலோமீட்டருக்கு அந்த பயனாளிகள் தான் ஏதோ ஒரு பிரதேச சபையோ அவர்கள் தான் செய்ய வேண்டும். அப்ப என்னுடைய இரண்டாவது கேள்வி என்னென்று சொன்னால், மாவட்டத்திலே ஒரு டிசைன் டீம் உருவாக்கி புதியவர்களை வேலைக்கு நியமித்து ஒரு டிசைன் டீம் ஒன்றை உருவாக்கினால் மட்டக்களப்பில் நீங்கள் சொன்னது போல இந்த மேலதிகமான வேலை திட்டங்களை செய்வது உங்களுக்கு இலகுவா இருக்கும். ஒரு டிசைன் இல்லாட்டி வேற ஒரு மாவட்டத்தில் இருந்து ஒரு டிசைன் டீம் எங்கட மாவட்டத்துக்கு ஒரு இஃப் யூ கேன் அட்டாச் டிசைன் டீம் இஸ் தட் எ பாசிபிலிட்டி டு டு தட் பிகாஸ் இஃப் யூ டு தட் வி மே பி ஏபிள் டு வர்க் மோர் எஃபிஷியன்ட்லி இன் தி
டிஸ்ட்ரிக்ட். ஹானரபிள் மினிஸ்டர்
ஸ்ரீ மந்திரத்துமா, மே மட்டக்களப்பு டிஸ்ட்ரிக்டே එහෙම යම් ප්‍රමාණයක් අඩු ඔබතුමා මතුකරන කාරණේ වෙන්න පුළුවන්. නමුත් රීජන් එකක් විදිහට තමයි වෝටර් බෝඩ් එක වැඩ කරන්නේ අම්පාර සහ ත්‍රිකුණමල දිස්ත්‍රික්කයේ ඇතුළත්ව. මම ඒකන සොයල බලන්නම්. කොහොමදත් මම දිස්ත්‍රික් ගණනාවකට ජල සම්පාදන කටයුතු ගැන හොයලා බලන්නේ ඒ දිස්ත්‍රික්වල සැලසුම් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න මම ගිහිල්ලා තියෙනවා. තාම මඩකලපු දිස්ත්‍රික්කයට එන්න බැරි වුණා. මම නුදුරෙදීන් බලාපොරොත්තු වෙනවා මඩකලපු දිස්ත්‍රික්කයට එන්න බලාපොරොත්තු වෙනවා. අපි ඒ සම්බන්ධයෙන් හොයලා බලලා අදාළ පරිදි කටයුතු කරන්න ඔබතුමාගේ මේ ලියුම් සලකලා බලන්න.
ප්‍රශ්න අංක 4 රෝහණ බණ්ඩාර මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ ඇසීමට.
මහානායක ගරු කතානායකතුමනි,
ගරු අමාත්‍යතුමා.
කතානායකතුමනි, එතුමා අහන ප්‍රශ්නේ A1 රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව SPMC මගින් 2020 වර්ෂයේ ඉඳන් නිෂ්පාදනය කරපු ඖෂධවල ලයිස්තුව එතුමා අහන්නේ. මේකේ මන්ත්‍රීතුමා එමනම් 6ක් මගින් දක්වලා තිබෙනවා. නමුත් මම නිකන් සංඛ්‍යා විතරක් කියන්නම්. 2020 ඖෂධ වර්ග 49යි, 2021 49යි, 2022 58යි, 2023 59යි, 2024 53යි, 2025 55යි. දෙවෙනි කොටස රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් පෞද්ගලික වෙළඳුන්ට අලෙවි කරන ඖෂධ ඒවා නිෂ්පාදනය කරන අවස්ථාවේ පවතින පිරිවැයට අනුකූලව ලාභාන්තිකයක් සහිතව මිල තීරණය කර ඇති බැවින් පිරිවැයට වඩා අඩු මිලට ඖෂධ අලෙවි කර නොමැත. 2020 සිට 25 වර්ෂය දක්වා පෞද්ගලික වෙළඳපොළට අලෙවි කරන ලද ඖෂධ වර්ගවල මිල සහ ප්‍රමාණයන් ඇමුණුම 7 ඉඳන් 12 දක්වා දක්වලා තිබෙනවා. ඒකත් ලොකු ඇමුණුමක්. මම ඒක සභාගත කරනවා. තුන්වෙනි කොටස අලාභයක් සිදු වී නොමැත. 4 පැන නොනගී. ආ පැන නොනගී.
ගරු මන්ත්‍රීතුමා,
ගරු ඇමතුමනි, අඩුවෙන් අලවි කරලා නැත්තම් කමන්නේ. නමුත් ප්‍රවෘත්තියක් ගියා එහෙම අලවි කරලා තියෙනවා කියලා මතවාදයක් නිසා ඒ පිළිබඳව මම නැවත ප්‍රශ්න කරන්නට යන්නේ නැහැ. දැනගන්න ඕන කාරණේ තමයි මම හිතන්නේ මේ ඖෂධ සම්බන්ධවම කටයුත්ත වගේම අපි කාලයක් තිස්සේ කතා කරනවා ගරු ඇමතුමනි, රෝහල් වල තියෙන ඖෂධ හිගය ගැන. දැන් මම ගියේ ඉරිදා දවසේ මගේ සහෝදරයෙක් අසනීප වෙලා heart attack එකකට හොස්පිටල් එකට ඇඩ්මිට් කරලා අවසානයේ පාමසින් තමයි බෙහෙත් වර්ග ගෙනත් දෙන්න සිද්ධ වුණේ. ඒ වගේම අනිත් කාරණේ තමයි මේ බෙහෙත් ගන්න ගියපුවාම වෛද්‍යවරයා තුන්ඩු කෑලා ලීලා දෙනවා අපිට. අපිට බෙහෙත්ේ නමක්වත් කිසිම දෙයක් මේ යන රෝගී හෝ රෝගියාගේ ළඟ ඉන්න කෙනාවත් කවුරක්වත් මේ බෙහෙතේ නම දන්නෙත් නැහැ. එහෙම කියව ගන්නත් පුළුවන් විදිහට මේව තියෙන්නේ. එතකොට මේ තුන්ඩු කෑල්ල අපි ගිහින් ඉදිරිපත් කරන කෙනා පාමසිට කරන්නේ. දැන් අපේ මුජිබර් රහුමාන් වැත්තුමා NMR එකටයි CID එකට දෙකම පැමිණිලි කරා ඔබතුමා දන්නවා ඇති. මේ NMR එකේ ලියාපදිංචි නොවන ඖෂධ මේ එළිය වෙළඳපොළේ අලෙවි කරනවා. එතකොට ඒ වගේ ගුණාත්මක භාවයක් නැහැ කියන එක ප්‍රායෝගිකව පැහැදිලි. මේ ඒ නිසා බොහොමයක් රෝගීන් බෙහෙත් ටික සල්ලි එළියනුත් අරගෙන ගිහලා බාර දීලා තියෙනවා. අරගෙන රෝහලට දීලා ඒ බෙහෙත් ටික ලබාගෙන තියෙනවා. වීදමකුත් දරලා තියෙනවා. අවසානයේ ඒකේ ප්‍රතිඵලයක් නැති නිසා රෝගීන් විශාල ප්‍රතිශතයක් මේ වලට නොදැනුවත්ව මිය ගිහිල්ලා ඇති. බෙහෙතුත් ගත්තා අවසානයේ මැරිලා ඇති. සම මේ වගකීමක් තියෙනවා රජයටම NMR එක හරහා මේ වෛද්‍යව මේ නිර්දේශ හදලා තියෙන්නේ අනුගමනය කරලා තියෙන්නේ ඒවා ඒ විදිහට ක්‍රියාපටිපාටියක් එක්ක යන්නේ. එතකොට මෙහෙම NMR එකේ අනුමැතියෙන් තොරව දේශීය වෙළඳපොළේ ඖෂධ තියෙනවා නම් ඒකට ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද? මේ දක්වා දැන් අපේ මුජිබර් රහමාන් මැතිතුමා දීපු
පැමිණිල්ලට
කියන එකත් ඒ වගේම රෝහලේ තියෙන ඖෂධ හිගය පිළිබඳවත් ඔබතුමා මොකද්ද දෙන පිළිතුර කියන එක තමයි බලාපොරොත්තු වෙන්නේ.
සාතනගතුමනි, 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පනත ප්‍රකාරව ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියකින් තොරව ඖෂධ භාවිතා කරන්නට හෝ අලෙවි කරන්නට හැකියාවක් නැහැ. නීතිමය හැකියාවක් නැහැ. නමුත් එවැනි සිදුවීම් පිළිබඳව ජාතික ඖෂධ නියාමන අධිකාරියට හෝ එහෙම නැත්නම් අපරාපක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ලැබුණාම ඒ ගැන පරීක්ෂණ කරනවා. මුජිබර් රහමාන් මන්ත්‍රීතුමාගේ පැමිණිල්ල ගැන මම දන්නවා. ඒ පිළිබඳව අංශ කීපයකින් පරීක්ෂණ කරගෙන යනවා. එවැනි ඕනෑම පැමිණිල්ලක් පිළිබඳව ක්‍රියා කිරීමේ අයිතියක් NMR එකට පවතිනවා. ඒ අනුව අපි කටයුතු කරනවා. ඒක නීතිමය වරදක්. මොකද අපේ රටේ ලියාපදිංචියකින් තොරව කිසිම ඖෂධයක් එහෙම වෙළඳසලක හෝ භාවිත කරන්නත් බෑ, විකුණන්නත් බෑ. ඒ වගේම තමයි කෙනෙකුට ඒක ප්‍රෙස්ක්‍රයිබ් කරන්නත් බෑ. ඒක තමයි නීතිය. ඒ අනුව කටයුතු කරනවා.
ගරු මන්ත්‍රීතුමා
රටේ දන්නවනේ මේ පිළිබඳව ඇමතිවරේ කිවෙත් ඉන්න වතුර ඉන්ජෙක්ෂන් කරා කියලා. ඒ නිසා මේ කටයුතු පිළිබඳවත් මේ ක්‍රියාත්මක කරන පිළිබඳව විශේෂ අවධානය යොමු කරලා හොයන්න කියන ගමන් මේ ප්‍රශ්නෙට අදාළ නොවුනත් ඔබතුමාගේ අමාත්‍යාංශය සම්බන්ධව මේ වෙනකොට මේ කොටසක් ඉන්නවා මේ උත්තරයක් බලාපොරොත්තු වෙමින්. මේ තැපැල් දෙපාර්තමේන්තුවේ ඔබතුමා ගැසට් එකක් ගහලා තියෙනවා. තැපැල් දෙපාර්තමේන්තුවේ බාහිර ආදේශකයන් ලියාපදිංචි ආදේශකයන් බවට ලෙසට පත්කිරීම සඳහා වන ගැසට් නිවේදනය. ඒතොර ඒකේ ඔබතුමා වසර 30
ගරු මන්ත්‍රීතුමා ප්‍රශ්නෙට අදාළ අතුරු ප්‍රශ්න
කැමති නම් ඔබතුමා උත්තර දෙයි. මේක මේ වැදගත් කාරණයක් නිසා. ඒ නිසා මේ අවස්ථාව ලබා දෙන්න කියන ඉල්ලීම කරනවා. ඒ නිසා මේ වසර 30 කියලා දුන්නාම අවුරුදු 30 සම්පූර්ණ කරපු අයට විතරක් දුන්නාම ඔබතුමනි අනුරාධපුර කණ්ඩායම තමයි මට මේ ඇවිල්ලා පැමිණිලි කරේ මේ ඉල්ලීමක් කරේ. එතකොට ඒකේ ඉන්නවා වසර දැන් 6ක් 7ක් 8ක් සේවයට කලින් ඒකට බඳවා ගන්න වෙලාවේ ඒකට සුසුකම් සපුරපු අය. වයස් සීමාව සපුරපු අය. දැන් හැබැයි ඔබතුමාලා මේ ආදේශකින් බඳවා ගැනීම සඳහා ගැසට් කරනකොට දැන් ඒකට වයස් සීමාව ඉක්ම ගිහිල්ලා. ඒ නිසා මෙන්න මේ අයට විශේෂත්වයක් සලකලා මේ වයස් සීමාව තව මේ වසර 30 කියන එක වයස් 30 කියන එක 35 හෝ 40 දක්වා වැඩි කරලා මේකට සාධාරණත්වයක් කර දිය හැකිද කියන
තැපැල් ආදේශකයන් දහසක් ස්ථිර සේවයට බඳවා ගැනීම සඳහා අපි කටයුතු කරනවා. එතකොට ඒක රාජ්‍ය සේවයට බඳවා ගැනීම නිර්ණායකයක් පවතිනවා. නමුත් මේ තැපැල් ආදේශකයන් හැට වැඩ කරපු අය අවුරුදු 7 8 සමහර 10 වගේ කාලෙකදී අපේ තැපැල් කාර්යාලය ආශ්‍රිතව සේවාවක් සපයපු අය. දැන් මේ වයස් සම්බන්ධ ප්‍රශ්නයක් ඇවිල්ලා තිබෙනවා. මේ මුල් කණ්ඩායම බදවා ගත්තට පස්සේදී ඒ අය සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරනවා. අනිවාර්යයෙන්ම අපි අදහස් තිබෙන්නේ ඒත් බදවා ගත යුතුයි කියන එක. ඒ සම්බන්ධයෙන් වෘත්ති සමිතියත් මාත් එක්ක සාකච්ඡා කළා. ඒ නිසා මේ ඒ අයට සාධාරණයක් කරන්න තමයි ගරු කතානායකතුමනි අපි බලාපොරොත්තු වෙන්නේ. මම සූතිය ප්‍රශ්නය.
ප්‍රශ්නාංක 5 ගරු කින්ස් නිල්සන් මහතා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි මම අහනවා.
ගරු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි ගරු කින්ස් නිල්සන් මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙනවා. ප්‍රශ්නය රෝමන් ඩෙක් මේ අත්හැර දමන ලද වෙළඳ සංකීර්ණයක් නොව මෙතෙක් ඉදිකිරීම අවසන් වූ වෙළඳ සංකීර්ණයක් රෝමන් දෙක වෙළඳ සංකීර්ණය ඉදිකිරීම සඳහා මේ වන විට වැවී ඇති මුදල රුපියල් මිලියන 76.47යි රෝමන් තුන පොළොන්නරුව මහනගර සභාවේ නව මහා සභාව පත්වීමත් සමග මේ පිළිබඳව අවධානය යොමු කර එහි ඉදිකිරීම නිම කිරීම සඳහා 2026 වසරේ වාර්ෂික අයවැය ප්‍රතිපාදන තුළින් රුපියල් මිලියන 30ක් ලබා දීම අනුමත කර ඇති අතර එමගින් ඉදිකිරීම නිම කිරීමට සැලසුම් කර ඇත. ඈ අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ මේ කදුරුවෙල නව වෙළඳ සංකීර්ණයේ මුල්ගල් තියන්නේ 2022 වසරේ. එතකොට ඇස්තිමේතු කළ තියෙනවා මිලියන 65ක්. දැන් නගර සභාවේ මුදල් මිලියන 700කට වඩා වැඩි ප්‍රමාණයක් වැය කරලා නගරයේ තියෙන මැද තියෙන වෙළඳ සංකීර්ණයක් විදිහට මේක ආරම්භ කරන්න තමයි ක්‍රියාත්මක වුණේ. ඉතින් දැන් මේ වෙනකොට විශාල මුදලක් වැය වෙලා තියෙනවා. දැන් කාලයක් තිස්සේ මේක වහගෙන ඉන්නවා. ඉතින් මම දන්නවා මේක ඔබතුමා කිව්ව විදිහට මේක ආරම්භ කරයි කියලා කඩිනමෙන් ආරම්භ කරලා මහජනතාවට මේක බාර දෙන්නේ කවදද කියලා නිශ්චිත දිනයක් තියෙනවද ගරු කතානායකතුමනි? ඒ වගේම ගරු කතානායකතුමනි මම යෝජනා කරනවා දැන් මේ මේ ප්‍රශ්න අදාළ නොවුණත් දැන් විමාත්‍යගත මුදල් අපිට ජනාධිපතිතුමා අයවැය කතාවේදී කිව්වා සියලුම දෙනාට විමාත්‍යගත මුදල් සමසේ ලබා දෙනවා කියලා. දැන් විමාත්‍යගත මුදල් ලබා දීලා ඒකට චක්‍රලේඛනයක් නිකුත් කරලා ලක්ෂ 5ක යෝජනා ලබා දෙන්න කියලා. ගරු කතානායකතුමනි දැන් නව සංශෝධනයක් ඉදිරිපත් කළා තියෙනවා. මේ වෙනකොට අදාළ දිසාපතිවරු මේක දැනුවත් වෙලා නැහැ. ඉතින් අපේ මන්ත්‍රීවරු මේ වෙනකොට පමණක් යෝජනා බාර දීලා තියෙනවා. දැන් සංශෝධනෙත් එක්ක මේ විමාත්‍යගත මුදල් ලක්ෂ 2 යෝජනා දෙන්නත් පුළුවන් කියලා දෙනවා. අපි දැන් දිස්ත්‍රික් ලේකම්වරුන්ට කතා කරාම ඒ මේ සම්බන්ධව දැනුවත් වෙලා නැහැ ගරු කතානායකතුමනි. ඒ නිසා මම යෝජනා කරනවා ඒ අදාළ දිස්ත්‍රික් ලේකම්වරු වගේම දිස්ත්‍රික් සම්බන්ධ කරන කමිටුවේ සභාපතිවරුත්. මොකද දිස්ත්‍රික් සම්බන්ධ කමිටුවේ සභාපති තමයි මේක අන්තිමට අනුමත කරන්නේ. ඉතින් ඒයට ඕන විදිහට මේක අසුරන්න දෙන්නේ නැතුව දිස්ත්‍රික් ලේකම්වරුන්ට මේක වක්කින් බාර දීලා මේක හරි විදිහට ක්‍රියාත්මක කරන්න කියන එකත් මම යෝජනා කරනවා මේ වෙලාවට.
ගරු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි එතුමා ඉදිරිපත් කරපු ප්‍රශ්නේ දෙවෙනි කොටසට මම උත්තර දෙන්න යන්නේ ඒක මුල් ප්‍රශ්නයට අදාළ නොවන නිසා. පළවෙනි ප්‍රශ්නේ එතුමා ඉදිරිපත් කරේ මේක අවසන් කරන දිනයක් කියන්න පුළුවන්ද කියලා. ඉදිකිරීමක් වගේ කටයුත්තකදී ගරු කතානායකතුමනි නිශ්චිත දිනයක් කියන්න බැ අපි සැලසුම් කළත් විවිධ හේතුන් මත ඒක වෙනස් වෙනවා. එතුමා පිළිගන්නවා මේක ඇත්තටම මේ ගොඩනැගිල්ල ඉදිකරන්න යෝජනා කරලා තියෙන මුලදී මහල් දෙකක් හැටියට එතුමා කිව්වා මිලියන 65ක් ඇස්තමේන්තුව කියලා නෑ මුලින් ඇස්තමේන්තුවේ තිබුණේ මිලියන 37.18යි ඒකෙන් මිලියන 29.74ක් දේශීය ණය හා සංවර්ධන අරමුදලින් ලබා ගන්නත් ඉතිරි මුදල රුපියල් මිලියන 7.43ක් මහනගර සභාව අරමුදලින් දැරීමට තමයි තීරණය කරලා තියෙන්නේ හැබැයි ඊට පස්සේ තීරණයක් ගන්නවා මේ දෙමහල් ගොඩනැගිල්ල සිව් මහල් ගොඩනැගිල්ලක් බවට පත් කරන්න මේ ටෙන්ඩර් එක අවෝඩ් කළාටත් පස්සේ සිව් මහල් ගොඩනැගිල්ලක් බවට පත් කිරීමේදී අත්විවාරමේ වෙනස්කම් කිරීම සඳහා තව මිලියන 13.51ක් වැඩිපුර එකතු වෙනවා එතකොට ඔකම මිලියන 50කට ආසන්න මුදලක් වෙනවා මේ වැඩි කිරීමත් එක්ක හැබැයි ඊට පස්සේ ඇති වෙච්ච තත්ත්වයත් එක්ක කොවිඩ් වසංගතය සහ මිල වැඩිවීමත් එක්ක මිලියන 65 දක්වා වැඩි වෙලා තියෙනවා එතුමන්ලගේ කාලෙම තමයි මං හිතන්නේ ඊට මේ කියන්නේ මීට පෙර පැවති පාලන කාලවලදී මේ වෙනකොට මිලියන 70ක් වියදම් කරලත් මේ කටයුත්ත අවසන් කරගන්න හැකියාවක් ලැබිලා නැහැ ඒ නිසා තමයි අපි මිලියන 30ක් මෙවර වෙන් කරලා මේ කාර්යය අවසන් කරන්න කටයුතු කරන්නේ කාර්යය අවසන් කරනවා දිනයක් නිශ්චිතව කියන්න පුළුවන් කමක් නැහැ ඒ වගේම මේකේ තව අමතර කොටසක් තියෙනවා මේ අලුත් එකතු කිරීම සම්බන්ධව ප්‍රසම්පාදන කමිටුවක් මගින් නිර්දේශයක් ලබා ගන්නත් නැහැ ඒ නිසා මෙතන මේ ක්‍රියාවලිය ඇතුලේ යම් ගැටලු සහගත බවකුත් දැක ගන්න පුළුවන්
ගරු මන්ත්‍රීතුමා
ගරු කථානායකතුමනි මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ බිමාර්ථගත මුදල් සම්බන්ධව තමයි ගරු ඇමතුමා මම යෝජනා කරේ ඔබතුමාට පුළුවන් දිස්ත්‍රික් ලේකම්වරු දැනුවත් කරන්න මම මේක තමයි මම මේ සභාවේ ඉල්ලීමක් කරේ ඔබතුමාගෙන් දැන් මේ වෙනකොට අදාර දිස්ත්‍රික් ලේකම්වරු මේක දැනුවත් වෙලා නැහැ නම චක්‍ර ලේකනේ ඉතින් මම නැවතත් කියනවා ගරු ඇමතුමා දිස්ත්‍රික් ලේකම්වරුට ඔබතුමා දැනුවත් දෙන්න දැනුවත් කරන්න මේක මොකද විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන්ට මහ ජනතාවට යන්න පුළුවන් එකම මාර්ගය තමයි මේ විමාර්ථගත මුදල් අපිට ලබා දීමෙන් අපිට පුළුවන් මහ ජනතාව තුළට යන්න දැන් ඔබතුමාලා ගිය අවුරුද්දේ විමාර්ථගත මුදල් ලබා දුන්නේ නැහැ අපිට ඉතින් මේ මේ ඉතිහාසයේ කිසිම දවසක මේ පාර්ලිමේන්තුවේ මෙහෙම දෙයක් වෙලා නැහැ දැන් විමාර්ථගත මුදල් වලින් අපි ඒ කාලේ ස්වේච්ඡා සංවිධාන ලියාපදිංචි වෙච්ච සෑම ආයතනයකටම ඒ අවශ්‍යතාවයට අපි ඒ අවශ්‍යතේ අපි ඉටු කළා දුන්නා ඉතින් ඔබතුමාලා නව ක්‍රමයක් ක්‍රියාත්මක කරලා ලක්ෂ 5 යෝජනා දෙන්න කියලා තමයි කිව්වේ ඒක හොඳයි දැන් ඒක සංශෝධනය වුණා අපේ ගරු විපක්ෂ නායකතුමාගේ යෝජනාවට ගරු ජනාධිපතිතුමා හුම්කම් දීලා මම හිතන්නේ අපේ ගරු විපක්ෂ නායකතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ මොකද එතුමා තමයි යෝජනාව කරේ මේ විමතගත මුදල් ලක්ෂ 5 යෝජනා නැතුව මේක ලක්ෂ 2 යෝජනා දෙන්න පුළුවන් විදිහට ක්‍රියාත්මක කරන්නේ විහාරස්ථාන ඒ වගේම අපේ පෙරපාසල් ඒ වගේ පාසල් වලට මේ ප්‍රතිපාදන වෙන් වෙන විදිහට විමතගත ක්‍රියාත්මක කරන්න කියලා අපේ විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහත්තයා තමයි ගරු ජනාධිපතිතුමාට යෝජනා කරේ ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ දිස්ත්‍රික් ලේකම් වරුන්ට මේක දැනුවත් කරන්න මේ නව චක්‍ර ලේකම් අනුව කටයුතු කරන්න කියන
එක මම කියන්නේ
ගරු කථානායකතුමනි ගරු ජනාධිපතිතුමා මෙතනටම ඇවිල්ලා මේ පිළිබඳව ඉතාම හොඳින් පැහැදිලි කිරීමක් කළා ඒ ප්‍රතිපාදන ලබා දෙනවා කියන කාරණය ගරු මන්ත්‍රීතුමා සඳහන් කරන ආකාරයට සංනිවේදන ගැටලුවක් තියෙනවා නම් අපි ඒක දැනුවත් කරන්න කටයුතු කරමු
ප්‍රශ්න අංක 6 ගරු චාමර සම්පත් දසනායක මහතා වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සම්පකර සංවර්ධන අමාත්‍යතුමාගේ ඇසීමට
ප්‍රශ්න අහනවා චාමර සම්පත් මන්ත්‍රීතුමා අහන ලද ප්‍රශ්නේ වාර්තා කීපයක් තියෙනවා එක යටතේ ආර්ථික මධ්‍යස්ථානයේ නම මීගොඩ මුළු වෙළඳ පරිසර සංඛ්‍යාව 92යි පිළියන්දල 59යි වැලිසර 139යි තඹුත්තේක 56යි නුවරඑළිය 138යි කැප්පෙටිපොළ 70යි අම්පාර 23යි යාපනය 20යි කිලිනොච්චිය 40යි මඩකලපුව 50යි වවුනියාව 50යි කුරුඳුවත්ත 14යි කන්දහන්දිය 25යි වේයන්ගොඩ 76යි රත්මාන 118යි නාරායම්පිට 208යි ඇඹිලිපිටිය 46යි දඹුල්ල 156යි ඔක්කොම එකතු 1380යි මේ 1380ෙන් ආර්ථික මධ්‍යස්ථාන කටයුතු ලියාපදිංචි ව්‍යාපාරික සංඛ්‍යාව 1144යි 2 ඔව් 3 ඔව් ආයන්න අදාළ නොවේ
කරු
ආයන්න එක මේක පසුබි වාර්තාව තියෙනවා ගරු සභාවත් මේ මන්ත්‍රීතුමා ඉදිරිපත් කරලා පසුබි වාර්තාව අනුව විස්තර විශාල ප්‍රමාණයක් තියෙනවා මම සභාගත කරනවා
ගරු මන්ත්‍රීතුමා
ගරු ඇමතිතුමා මගේ මේ ප්‍රශ්නේ අහන්න මූලික උනේ මොකද්ද කියන එක ඔබතුමා දන්නවා මේකේ තුන්වෙනි ප්‍රශ්නෙත් එක්ක මේ ආර්ථික මධ්‍යස්ථාන දැන් ඔබතුමා පෞගිය කාලේ මේ ආර්ථික මධ්‍යස්ථාන ආරම්භ කරේ ආරම්භ කරපු කාලේ ඉඳන් කළමනාකාර භාරයක් ඇරතේ වෙළඳ අමාත්‍යාංශ යටතේ දිසාපති යටතේ ප්‍රාදේශීය ලේකම් යටතේ ඒ වගේම භාරයක් තමයි ආර්ථික මධ්‍යස්ථාන කරගෙන ගියේ. නමුත් දැන් ඔබතුමා පහුගිය කාලේ නැෂනල් ඇග්‍රෝ මාකට් පුද්ගලික සමාගම කියලා සමාගම් පනතෙන් ලියාපදිංචි කරන්න ගියා. කැබිනට් ඇප්‍රූවල් එක අරගත්තේ. නමුත් ඒ කැබිනට් ඇප්‍රූවල් එකට ගත්තට සමාගම් පනතෙන් ලියාපදිංචි කරේ ඔබතුමා නැෂනල් ඇග්‍රෝ මාකට් නැෂනල් සේවිස් කියලා දැන් සමාගමක් ඔබතුමා ලියාපදිංචි කරලා තියෙනවා. මේ වෙනකොට ඔබතුමා අධ්‍යක්ෂක මණ්ඩලයකට 7 දෙනෙක් පත් කරලා තියෙනවා. ඒ 7 දෙනාගෙන් 3 දෙනෙක් සභාපති වසන්ත KR සේනානායක කියලා සභාපති කෙනෙක් පත් කරලා තියෙනවා. තව දෙන්නෙක් පත් කරලා තියෙනවා ඔබතුමාගේ හිතවතුන්ද නැත්තම් පක්ෂය අයද කවුද කියලා අපි දන්නේ නැහැ. ඒ අයගේ තනතුරු ඒගොල්ලෝ කරපු සේවාවන් දන්නේ නැහැ. අනිත් අය 4 දෙනාගේ රාජ්‍ය සේවකේ යම් යම් තනතුරු දරන අය කියලා ලියලා තියෙනවා. ඒ නිසා ඔබතුමා දැන් මේකට විරුද්ධතාවයක් තියෙනවා. ඊයේ ඔබතුමා ජීවත් වෙන තඹුත්තේගම අය ඊයේ කැප්පැටිපොළ නුවරඑළිය දඹුල්ල ඒ අය තමයි මේකට විරුද්ධව දැන් කැම්පේන් එක කරන්නේ. පෞගිය දවසක ඔබතුමා දඹුල්ලට ගියා. ඔබතුමා පත්තින් ලිපි අවලා තිබ්බා මාකට් වල ඉන්න අයට. ඒගොල්ලෝ ඒ පත්තින් ලිපි බාරගත්තේ නැහැ. ඒගොල්ලෝ ඒකට රීට් එකක් අරන් දෙනවා. ඉතින් මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේකට දිගින් දිගටම ඕනම දෙයක් ඇමතුමා අකමැත්තෙන් කරන්න බෑනේ, කැමැත්තෙන් කරන්න පුළුවන්. සල් ලොකු විරෝධතාවයක් මේකට තියෙනවා මේ ආර්ථික මධ්‍යස්ථාන වල ඉන්න අය. ඒකෙන් ඉඳන් මගේ පළවෙනි ප්‍රශ්නේ මේක දැන් මේ සම්බන්ධව ඔබතුමා මේ දැන් යම්කිසි සමාගමක් පිහිටෙව්වා. ඒ සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩල පත් කරලා තියෙනවා. ඔබතුමා මේක දිගටම මේ ගොවි නැත්නම් මේ ව්‍යාපාරික මාකට් වල ඉන්න අයගේ විරෝධතාව තිබ්බත් මේක කරගෙන යනවා.
ගරු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, මේක පිළිබඳ විශේෂයෙන් වැරදි චිත්‍ර හදමින් විපක්ෂයේ මන්ත්‍රීතුමන්ලාටත් සමහර තොරතුරු වැරදි විදිහට දෙමින් මේ නැෂනල් ඇග්‍රි මාකටින් සර්විස් ආයතනය හදන්න මූලික වෙච්ච අරමුණ පිළිබඳව කරුණ යට කරමින් විවිධ උත්සාහයන් ගන්නවා ව්‍යාපාරිකයන් පිරිසක්. මේ ඔක්කොම නෙමෙයි. ඒ නිසා ගරු මන්ත්‍රීතුමා, නැෂනල් ඇග්‍රි මාකටින් සර්විස් ලිමිටඩ් තමයි අපි අරන් තියෙන්නේ. කැබිනට් මණ්ඩලයක් පූර්වගත අනුමැතිය වෙනස් කරලා තියෙනවා. නැවත කැබිනට් පත්‍රිකාවෙන් වෙනස් කරලා තියෙනවා. ඒ නිසා ඔබතුමාට ඒක හොයා ගන්න පුළුවන්. ඒ නිසා ඒක නීත්‍යානුකූලභාවය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. මේක සම්පූර්ණ වෙළඳ මේ භාණ්ඩාගාරයේ ලේකම්වර රාජ්‍ය සමාගමක අධ්‍යක්ෂක මණ්ඩලයේ පත්කිරීම තියෙනවා විවිධ ආකාරයට. භාණ්ඩාගාර ලේකම්වරයා තමයි පත් කරන්නේ. අමාත්‍යාංශ ලේකම්වරු 4 දෙනෙක් සහිත ඇමතිවරයා පත් කරන 3 දෙනෙක් අවසාන අනුමැතිය දෙන්නේ භාණ්ඩාගාර ලේකම්වරයා. ඒ නිසා දැන් මේ ප්‍රශ්නේ තියෙන වෙන මොකක්වත් නෙමෙයි ගරු කතානායකතුමනි. මේ බාරේ අයිතිකරුවා අමාත්‍යාංශ ලේකම්වරයා. හැබැයි මේ බාරේ අයිතිකරුවා අමාත්‍යාංශ ලේකම්වරයාට බාරේ ගන්නා වූ තීන්දුව తీරන නිසා විවිධ ගැටුම් ඇවිල්ලා තියෙනවා. විවිධ ගැටලු ඇවිල්ලා තියෙනවා. මම එක උදාහරණයක් කියන්න. මේ තියෙනවා ගරු කතානායකතුමනි, කුරුඳුවත්තේ තියෙන කඩවලින් කඩකාමර අංක 1-2 සමාවෙන් කඩකාමරක 9-10-12-13 9-10-11-12 හැටනසම බැංකුව විසින් බැංකු කටයුතු පවත්වාගෙන යයි ආර්ථික මධ්‍යස්ථාන ඇතුළේ. ආර්ථික මධ්‍යස්ථානයක් දුන්නේ ආර්ථික මධ්‍යස්ථාන කටයුතු කරන්න මිස බැංකුව වලට කුලියට දෙන්න නෙමෙයි. එහෙම නැත්නම් වෙන කාටවත් කුලියට දෙන්න නෙමෙයි. මේ විදිහට එක තැනක තියෙනවා ගරු මේ මන්ත්‍රීතුමා, කඩ 7ක් එක්කෙනෙකුටයි තියෙන්නේ. කඩ 7ක් මං ගාව ලිස්ට් එක තියෙනවා, ඔබතුමාට බලන්න පුළුවන්. මේ ලිස්ට් එක මම සභාගත කරේ ඒකට. මේ ආර්ථික මධ්‍යස්ථානවල කඩ ටික ආර්ථික මධ්‍යස්ථානයේ පවත්වාගෙන දුන්නාම දැන් ඒ කඩ කුලියට දෙන වැඩේ පටන් අරන්. සමහර කඩ විකුණනවා. දඹුල්ලේ කඩ දෙකක් විකුණන දැන් මාස දෙකකට කලින් එකක් කෝටි 5යි අනිත් එක කෝටි 7යි මාරයි. මේ රජයේ දේපළ විකුණනවා. ඒ නිසා මේ ඇග්‍රි මාකටින් සර්විස් ආයතනය හැදුවේ මේ ආයතන 18 අපිට තියෙනවා 18ක් 18 රටේ විවිධ තැන්වල තියෙනවා. කොළඹ දිස්ත්‍රික්ක 4ක් තියෙනවා. නාරාහේපේට, රත්මලාන, ඊට පස්සේ බොරලැස්ගමුව, මීගොඩ. මේ 4 දුවන්නේ 4 විදියකට. ඒ නිසා එක විදියකට දුවන්න ඕනේ. විශේෂයෙන් ඒගොල්ලෝ ගන්න තීන්දුව తీරන පිළිබඳ ක්‍රියාත්මක කරන අමාත්‍යාංශ ලේකම්වරට එනවා.
ගරු අමාත්‍යතුමා,
ඒ නිසා මේවා විධිමත් පිළිවෙලකට දුවන පහසුකම් සපයන ආයතනයක් තමයි නැෂනල් ඇග්‍රි මාකටින් සර්විස් ආයතනය. ඒ නිසා ඇග්‍රි මාකටින් සර්විස් ආයතනය පවත්වාගෙන යෑමේදී ව්‍යාපාරිකයන්ට පහසුකම් සැපීමත්, ගොවියන්ට පහසුකම් සැපීමත්, එතෙන්ට එන පාරිභෝගිකයන්ට පහසුකම් සැපීමත් කරන්න තමයි මේ සමාගම කටයුතු කරන්නේ. ඒ නිසා මේ සමාගමේ කටයුතු ව්‍යාපාර කටයුතු වලට පහසුවක් මිස බාධාවක් කරන්නේ නැහැ. මේක නිසා මේකේ තියෙන ලොකුම ප්‍රශ්නේ උනේ ඒගොල්ලන්ට මේ තමන්ගේ කඩ මේ ටෙන්ඩර් දානවාද කියලා. අපි තාම පැහැදිලිව කියලා තියෙනවා දැන් කඩ කරන අය කඩ කරන්න. අපි බිස්නස් කරන්න එන්නේ නැහැ. ඒ නිසා කඩේ කරන අයට ඒ කඩේ බදු ගිවිසුම වසර 5න් 5ට අපි කන්ටිනියු කරනවා. හැබැයි අවුරුදු 3න් 3ට කඩ කුලිය රජයේ තක්සේරුව මත වෙනස් වෙනවා. ඒක නිශ්චිතව ගිවිසුමක් ගහලා තියෙනවා. ඒ නිසා ඒ යටතේ පාලනය වෙන්න කළමනාකරණ මණ්ඩලයක් අපි පත් කරලා තියෙනවා. කළමනාකරණ මණ්ඩලයේ දිස්ත්‍රික් ලේකම්වරයා, ප්‍රාදේශීය ලේකම්වරයා, නගර සභාවේ ප්‍රාදේශ සභාවේ ලේකම්වරයා, ඊට අමතරව වෙළඳ සංගමයේ ගොවි සංගම්, පොලිසිය, බැංකුවක් තියෙනවා බැංකුව මේ සියලු දෙනා ඇතුළත් කරපු කළමනාකරණ කමිටුවක් හදලා තියෙනවා. ඒ කමිටුවට කවුරු හරි ආවේ නැහැ කියලා කමිටුවක් කියවෙන්නේ නැහැ. ඒ නිසා මේක විධිමත්ව පවත්වාගෙන යන ගන්න තීරණ නම් මේ කඩක් අපල් කරන්න හදන්නේ අපි ඒක දිඩ දෙන්නේ නැහැ. නිසා ඒක අපි ක්‍රියාත්මක කරනවා. ඒ නිසා විධිමත්ව පවත්වාගෙන යන තමයි මේ ආයතනය හදලා තියෙන්නේ. ඒ නිසා මේ ව්‍යාපාරිකයන්වත් මේ ආයතනයවත් නොමග යවන්න සමහර අය කරන චෝදනා අපි බාර ගන්නෙ නැහැ මන්ත්‍රීතුමා.
ගරු මන්ත්‍රීතුමා.
ඒ දෙවෙනි අතුරු ප්‍රශ්නය දැනටත් ඇමතිතුමා යටතේ තමයි ওই ආර්ථික මධ්‍යස්ථානේ තියෙන්නේ අමාත්‍යංශ ලේකම් යටතේ. දිසාපති ඇමතිතුමාලගේ ඇමතිතුමාලගේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කටයුතුවේ ප්‍රාදේශීය ලේකම් තැන් පොලිසිය ASP තින්නෝ එක බාරේ යටතේ. ඔබතුමා කිව්වා ඔබතුමා පිළිගන්න දැන් ඔබතුමාගේ පැත්තෙන් ඔබතුමා කියන එක මම පිළිගන්නම්. හැබැයි ඔබතුමා කියන එක පිළිගත්තට දැනට ඔබතුමාගේ දැන් මේ වැඩිම ඕනේ නැහැ ඔබතුමාගේ ගමේ ආර්ථික මධ්‍යස්ථානේ ආයෙන කැන්නසින් කරන්නේ මේක කරන්න ඉඩ දෙන්න එපා කියලා. තමුත්තේ ගමනේ අපි තමුත්තේ ගම මෙලෝ මිනිහෙක් අඳුරන්නේ නැහනේ. ඔබතුමාගේ ගමේ වෙලෙන්දෝනේ ව්‍යාපාරිකෝනේ මේකට විරුද්ධව බැහැලා තියෙන පළවෙනියටම. ඒක තමයි ඉන්න. ඒක මට දෙන්න පොඩ විනාඩියක්. ඉතින් එතකොට මේකට අපි නෙමෙයි වැඩියෙන් බැහැලා තියෙන්නේ. ඒක නිසා ඔබතුමා මේක පිළිගන්න. මේක දිසාපති කෙනෙක් යටතේ. ඒගොල්ල ඔබතුමාගේ පැත්තෙන් මම පිළිගන්නවා කඩ විකුණනවා මේවා වෙනවා කියලා. ඒක පිළිගන්නවා. හැබැයි ඔබතුමා කියන එක දැන් ඔබතුමා ආර්ථික මධ්‍යස්ථානයේ පත් කරලා දින තුන්දෙනා තුන්දෙනෙක් ඔබතුමාගේ පෞද්ගල ඔබතුමානේ පත් කළා තියෙන්නේ භාණ්ඩාගාරයට දීලා තියෙන ඔබතුමා නම කැබිනට් ඇමතිතුමා කියන එක නේ නම් වලටනේ නම් දෙන්නේ නම් තුනක් පත් කළා තියෙන්නේ අධ්‍යක්ෂාමණ්ඩලයට. හැබැයි අද මම කියනවා මේක ජනාධිපතිතුමාටත් හරි නෑ ආණ්ඩුවටත් හරි නෑ මේ නැති ප්‍රශ්නයක් මේ ආර්ථික මධ්‍යස්ථානත් එක්ක හදාගන්න යන ප්‍රශ්නයක් ඕගොල්ලෝ මේ හදාගන්නේ. අපි කිව්වා කියලා ලියාගන්න මේක අපිට කෙරුණත් එකයි නොකරුණොත් එකයි. අපි යමක් කිව්වොත් ඒ කියපු දේ අන්තිමේදී වෙන දේ මං කියන්නම් මේ පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටිය අහගන්න. ඕකේ වෙන්නේ ප්‍රශ්නේ දඹුල්ලේ ඔබතුමාට බහින්න බැරි වුණා. ඔබතුමා දඹුල්ලේ මාකට් එකේ ඇවිදින්න බැරි වුණා ඔබතුමාට.
ගරු මන්ත්‍රීතුමා
දඹුල්ලේ ඔබතුමාට ඔබතුමා මාකට් එක අස්සට යන්න දුන්නේ නැහැ ඔබතුමාට. ඔබතුමා පිළිගන්න.
එහෙනම්
මම මේ කියන්නේ මගේ ප්‍රශ්නයක් නෙවෙයි. මගේ ප්‍රශ්නයක් නෙවෙයි
මම මේ රටේ ප්‍රශ්නයක්
මම මේ මෙතන ඉදිරිපත් කරන්නේ. එහෙමනම් ඔබතුමා මෙච්චර බලය තියේදී මොකටද ඇමතිතුමා ආයෙ මේ අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කරන්නේ? ඔබතුමාගේ දිසාපති ඔබතුමාගේ අමාත්‍යංශ ලේකම් ඔබතුමා අකටයුත්ත කරනවා ඔබතුමා අලුත් සමාගමක් පත් කිරීම නෙවෙයි තියෙන සමාගමත් එක්ක වැඩ කරන්න.
ගරු අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි අපේ අමාත්‍යංශ යට තමයි තියෙන්නේ බාර විසින් තීරණ ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රොකියුමන්ට් ගයිඩ්ලයින් අනුව සමහර ඉදිකිරීම් කරන්න එහෙම කරන්න බෑ. ඒක තේරෙන්නේ නැතුව තමයි සමහරු මෙච්චර කාල වැඩ කරලා තියෙන්නේ. දැන් තියෙන ඔඩිට් ක්වරිස් බර ගන්න. දීපු සල්ලි අවිල්ල නැහැ. ගිනුම් වල තියෙන සල්ලි පාවිච්චි කරලා තියෙන වගකීතු අය නැහැ. සමහර දිස්ත්‍රික් ලේකම් වල නැහැ වැඩ කරන්න ගත්ත. ඒ නිසා සමහර අය අනවබෝධයෙන් මේක ගැන කියනවා. ඉතින් අනවබෝධයෙන් කියන එක ගැන මට කනගාටුයි. ලියලා තියාගන්නම් අපි වෙන්නේ මොකද්ද කියලා බලමු. ඒ නිසා අපි නිශ්චිතව National Agri Marketing Service ආයතනය අපි ස්ථාපිත කරලා ඉවරයි. අධ්‍යක්ෂක මණ්ඩල පත් කරන්නේ එහෙම තමයි. ඒ සුදුසුකම් තියන අය ඒ කැබිනට් මණ්ඩල අනුමැතිය අනුව සුදුසුකම් තියන අය තමයි මේක ලංකා බැංකුවට පත් කරත් මේක National Agri Marketing Service පත් කරත් සෝල්ට් එකකට පත් කරත් බලවත්ත සුගයකට පත් කරත් එහෙම තමයි පත් කරන්නේ. එහෙම නැත්නම් වෙන ක්‍රම නැහැ. ඒ නිසා ඒ විදිහට තමයි මේකටත් පත් කරලා තියෙන්නේ. ඒ නිසා ඒ පත් කරපු අය මේ ක්‍රියාවලිය පවත්වා යනවා. National Agri Marketing Service ආයතනය අපේ රටේ ආර්ථික මධ්‍යස්ථාන විධිමත් කළමනාකරණය සඳහා පිහිටවපු ආයතනයක්. ඒ නිසා කන්තිතුව බලන් ඉන්න මේක ටික දවසක් යනකොට තේරෙයි. බොහොම ස්තුතියි.
ප්‍රශ්න අංක 7 ගරු ආර්.ජී. විජේරත්න මහතා මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගේ ඇසීමට.